ගරු WMM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
දැයි නියෝජ්‍ය කාර්යකාරක සභාපතිතුමියනි, ඇතරම අද දවසේ ආනයන අපනයන පිළිබඳ විවාදයට සම්බන්ධ වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සහ සමග ජන බලවේගය අතර පවතින ප්‍රධාන වෙනස තියෙන්නේ මෙන්න මේ ආනයන සහ අපනයන පිළිබඳව අපේ පක්ෂයේ සහ අපේ දේශපාලන ව්‍යාපාරයේ දරන මතවාදයේ වෙනසයි. අපි වෙළඳපොළ ක්‍රමයේ විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක් සමග ජන බලවේගය නිර්මාණය වෙන්න කලින් එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගය අලුතින් නිර්මාණය වෙච්ච මේ දේශපාලන ව්‍යාපාරයන් දෙකම මේ රටේ වෙළඳපොළ ක්‍රමයේ විශ්වාස කරන දේශපාලන ව්‍යාපාර විදියට තමයි තිබුණේ. ඒ නිසා ආනයනවලට බිය වෙලා ආනයනවලට තහංචි දාලා මේ රට ගොඩනගන්න බෑ කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක් තමයි අපි. ඒ නිසා ඒ වගේම තමයි මේ රටේ ආනයන වෙළඳපොළ ආනයන ක්‍රමවේදයන්ට හැමදාම අවුරුදු ගාණක් තිස්සේ වාම ජාතිකවාදීන් විසින් විශාල බිල්ලෙක් නිර්මාණය කරනවා දේශීය කර්මාන්ත දේශීය ආර්ථිකය පිළිබඳව මේ වගේ දූපත් රාජ්‍යයක කිසි දවසක ඉෂ්ට කරගන්නට බැරි මනක්කල්පිත සංකල්පයක් ඔළුවේ තියාගෙන මේ වෙළඳපොළ ක්‍රමයේ බිල්ලෙක් ඒ බිල්ලා නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාරයේ අපි බවට පත් කරලා මේ රට ඉදිරියට ගෙනියන්නට මා ජනතාව සුවපහසු කලාපයක ජීවත් කරවන්නට තියෙන බොහෝ අවස්ථා අහිමි කරන රටක් හැටියට තමයි අද දවසේ අපි මේ අදහස් දැක්වීම ඉදිරිපත් කරමින් තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ මිනිස්සු අවුරුදු 50ට අඩු මිනිස්සු බහුතරයක් ආනයනික භාණ්ඩවලින් තමයි සුවපහසු කලාපේ නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒක ආර්ථික වශයෙන් ඉහළ තත්වයක ඉන්න අය, ආර්ථික වශයෙන් පහළ තත්වයක ඉන්න අය මේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ සුවපහසු කලාපේ නිර්මාණය කරගන්නේ ආනයනික භාණ්ඩ මත පදනම් වෙමින්. ආනයනික භාණ්ඩ කියලා කියපුවාම ආනයනික භාණ්ඩ වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි අපි කතා කරන පරිභෝජන භාණ්ඩ, අනිත් එක තමයි අතරමැදි භාණ්ඩ, ඊළඟ එක තමයි ආයෝජන භාණ්ඩ. පරිභෝජන භාණ්ඩ කියලා ගත්තාම මිනිස්සු පරිහරණය කරන ඉන්ධනවල ඉඳලා එමත් නැත්නම් ආහාර පාන වෙන්න පුළුවන්, බෙහෙත් තේත් වෙන්න පුළුවන්, මේ සියල්ල බෞතරයක් ආනයනික භාණ්ඩ මත තමයි සුවපහසු කලාපේ නිර්මාණය වෙන්නේ. දුප්පත් මිනිස්සු පොහොසත් මිනිස්සු කියලා ආනයනික භාණ්ඩ පරිහරණය කරන ප්‍රමාණය වෙනස්කම් බොහෝ දුරට අඩුයි. හේතුවෙන් මම කියන්නේ කවුරු හරි කෙනෙක් රෝගියෙක් බවට පත් වුණොත් රෝහලකට ගියොත් රෝහලේ බෙහෙත් ටික එන්න තියෙන ආනයනික භාණ්ඩයක් විදියට රෝහලට රෝගියාව බලන්න ගියොත් අරගෙන යන්නේ සමහරට දොඩම් ගෙඩියක්, ඇපල් ගෙඩියක් වෙන්න පුළුවන්. ඒක පරිහරණය කරන ආනයනික භාණ්ඩයක් විදියට. ඒ නිසා මිනිස්සුන්ගේ ජීවිතයේ සුවපහසු කලාපය සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙන්නේ මේ වේදී අපේ රටවල් වල ආනයනික භාණ්ඩ මත. හැබැයි පහුගිය අවුරුදු ගාණක කාල සීමාව තුළ මේ වාම ජාතිකවාදීන් විසින් මේ ආනයනික භාණ්ඩ වෙනුවෙන් දිගින් දිගටම බදු නිර්මාණය කළා. මේ නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ රටේ මිනිස්සුන්ට ගුණාත්මක ආහාරයක් ලබා ගැනීමේ නොහැකියාවක් නිර්මාණය වෙනවා. එහෙම මම කියන්නේ හේතුව තමයි ආනයනික භාණ්ඩ වලට බදු ගහපු ගමන් ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ තමයි මේ රටට එන්නේ. ඒ නිසා වාම ජාතිකවාදීන් පාලනය කරන රටවල් සහ අපි වගේ වෙළඳපොළ ක්‍රමයේ විශ්වාස කරන මිනිස්සු පාලනය කරන රටවල් තියෙන ප්‍රධාන වෙනස තමයි බදු වලින් ආනයනික භාණ්ඩ සීමා කරනවා වෙනුවට ගුණාත්මකභාවයේ ක්වොලිටි එක පරීක්ෂා කරන ආයතන දාලා ඒ ආයතන හරහා අදාළ ක්වොලිටි එකට වඩා පහලින් තියෙන භාණ්ඩ ගේන්න බෑ, නියමිත ක්වොලිටි එකට වඩා උඩින් තියෙන භාණ්ඩ විතරයි ගේන්න පුළුවන් කියන සංකල්පමය ක්‍රියාවලිය ඔස්සේ තමයි ආනයනික භාණ්ඩ සීමා කිරීම සිදු වෙනවා නම් සිදු වෙන්නේ. ඒ නිසා මේ මොහොතේදී අපේ රට මුහුණ පාන ප්‍රධාන අරමුදේ තමයි දිගින් දිගටම ආනයනික භාණ්ඩ වලට ගහන බදු ප්‍රමාණය නිසා ඒකේ ප්‍රතිඵලයක් ලෙස අපනයන ආර්ථිකයත් කඩා වැටෙනවා. ඇයි මම එහෙම කියන්නේ? අපනයන ආර්ථිකයේ නිර්මාණය වෙලා තියෙන අපේ වගේ රටවල් වල ආනයනික යෙදවුම් මත පොර ටික අඩු වෙච්ච ගමන්, පොර ටික නවත්තපු ගමන් අපි දැක්ක ඒක ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මේ රටේ කෘෂිකර්මාන්තයේ කඩා වැටිච්ච විදිය. ඊට අමතරව ආනයනික භාණ්ඩ වලට සීමා ආපු ගමන් අපේ තියෙන ඇඟලුම් කර්මාන්ත ටික විනාශ වෙනවා. ඒ ඇඟලුම් කර්මාන්ත වල බෞතරයක් සියලු භාණ්ඩ ටික ගේන්නේ වෙනත් රටවල් වලින්. ඒ විදියට ආපු ගමන් සිද්ධ වෙන්නේ අපේ අපනයන භාණ්ඩ වල මිල ඉහළ යනවා. අපනයන භාණ්ඩ වල මිල ඉහළ ගිය ගමන් ලෝක වෙළඳපොළේ අපිට තරඟ කරන්න බැරි වෙනවා. එතකොට ආනයනික භාණ්ඩ සීමා කිරීම හරහා කිසි විටෙකත් අපනයන ආර්ථිකයක් ගොඩනගන්න බෑ. අපනයන ආර්ථිකයක් ගොඩනගන්න අපේ රටේ අවුරුදු 30-40ක ඉඳන් දරපු සෑම උත්සාහයක්ම අසාර්ථක වෙන්න බලපාපු හේතු කීපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපේ රටේ බලශක්තිය ක්‍රමානුකූලව ඉහළ යාම. දෙවෙනි හේතුව තමයි මේ රටේ ඉඩම් ප්‍රතිපත්තිය. තුන්වෙනි එක තමයි කම්කරු ප්‍රශ්නය. කම්කරු ප්‍රශ්නේ අරගත්තොත් මේ රටේ ආයෝජකයන්ට හිතකර ආකාරයේ කම්කරු නීති නෙවෙයි තියෙන්නේ. ඒ කම්කරු නීති වෙනස් කරන්න උත්සාහ කරන සෑම අවස්ථාවකම වාම ජාතිකවාදීන් වෘත්තීය සමිතිය අටවගෙන ඒ කම්කරු නීති වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම වෙච්ච ගමන් වෙන්නේ වෙනත් රටවල් වල ඉන්න ආයෝජකයන් අපේ කලාපයේ බංග්ලාදේශයේ, වියට්නාමයේ වගේ රටවල් වලට යනවා. හේතුව කම්කරු නීති වලින් ඒ රටවල් වල ආයෝජකයන්ට හිතකර පරිසරයක් එද්දී අපි දිගින් දිගටම ඒ කම්කරු ප්‍රතිපත්ති ප්‍රතිව්‍යුහගත නොකර දිගින් දිගටම පවත්වාගෙන උදාහරණයක් අපි මේ දීර්ඝ කාලයක් තිස්සේ දකින එක දෙයක් තමයි අඩුම තරමේ part time job එකක්වත් අපේ රටේ කරන්න කම්කරු නීති හදලා නැහැ. පැයක වැස්සාවක් කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට ඒ අදාළ වැටුප ලබා ගැනීම සඳහා තියෙන බාධා ඉවත් කරගෙනවත් නැහැ. ඒ නිසා ශ්‍රම වෙළඳ පොලේ ඊටම සුළු පිරිසක් තමයි මේ
ශ්‍රමය දායක කරන්නේ හැබැයි අවුරුදු 25ක් 30ක් වෙනකන් ඉගෙන ගන්නවා අවුරුදු 55 විතර විශ්‍රාම යනවා මේ අවුරුදු 30ක විතර රේන්ජ් එකක ඉන්න පිරිසක් විතරයි ශ්‍රම වෙළඳ පොලේ කටයුතු කරන්නේ නමුත් ජීවත් වෙනවා අවුරුදු 0 සිට අවුරුදු 80 දක්වා මිනිස්සු දශක 8ක මිනිස්සු ජීවත් වෙනවා දශක 3ක මිනිස්සු වැඩ කරනවා මේ ආර්ථිකයේ ගොඩනගන්න බැරිලා තියෙන ප්‍රධාන බාධාවක් තමයි ඔක ඒ නිසා කම්කරු නීති අනිවාර්යෙන් වෙනස් විය යුතු රටක් අපනයන ආර්ථිකයක් ගොඩනගනවා නම් දෙක ඉදම් ප්‍රතිපත්තිය ඉදම් ප්‍රතිපත්තිය මේ රටේ බරපතල අර්බුදයක තියෙන්නේ සින්නක්කර ඉදන් නැතුව මේ රටේ කුෂිකර්මාන්තය වෙන්න පුළුවන් වෙනත් එකක් වෙන්න පුළුවන් ගොඩනගා ගන්න බැරි තරක හිර වෙලා තියෙනවා ඉදම් ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ප්‍රතිසස්කරණය විය යුතු රටක් මේක ඉදම් ප්‍රතිපත්තිය වෙනස් කරන්න දරපු හැම අවස්ථාවකම මේ රටේ මිනිස්සුන්ව අවුස්සලා පෞගිය කාලේ වෙනත් රටවල වලින් ඒකලා ආපුවම මුදල් ඒ වෙනුවෙන් මිනිස්සුන් අවුස්සලා මේ රටින් ඇමරිකාවට දෙන්න යනවා එක්ක මේ රට ඉන්දියාවට දෙන්න යනවා ඒ වගේ මොනවා හරි බිල් එක නිර්මාණය කරලා ඉදම් ප්‍රතිපත්තිය නිර්මාණය කරගන්න බැරි වුණා ඉදම් ප්‍රතිසංස්කරණ ගොඩනගා ගන්න බැරි වුණා ඒ නිසා තමයි අපනයන ක්‍රියාවලිය අසාර්ථක වෙලා තියෙන්නේ ඔයිට වඩා පහසු ආකාරයට ආයෝජනය ඉදමක් ගන්න පුළුවන් නම් මීට වඩා ආයෝජන එනවා අපනයන ආර්ථිකයේ දියුණු වෙනවා ඉතාම වැදගත් දේ තමයි මේ රටේ බලශක්තිය අර්බුදය අර්බුදයෙන් අර්බුදයට යන්නේ මේ බලශක්තිය අපේ රටේ බලශක්තිය මිල වැඩි ඒ කියන්නේ විදුලි බිල වැඩි විදුලි බිල අඩු කරනකම් කවදාවත් අපේ රටට ආයෝජක ආකර්ෂණීය වෙන්නේ නැහැ විදුලි බිල අඩු වෙනකම් කවදාවත් අපනයන බාණ්ඩවල මිල අඩු කරන්න බෑ අපනයන බාණ්ඩවල මිල අඩු කරන්න බැරි වෙනකොට ලෝක වෙළඳ පොලේ අපේ බාණ්ඩවලට තරඟ කරන්න බෑ ලෝක වෙළඳ පොලේ අපේ බාණ්ඩවලට තරඟ කරන්න බැරි වෙනකොට ලංකාවට ඩොලර් ටික එන්නේ නැහැ ඩොලර් ටික එන්නේ නැති වෙනකොට ඔය කියන හැම ප්‍රශ්නයක්ම අනිත් පැත්තෙන් නිර්මාණය වෙන නිසා මේවා සංයුක්ත ප්‍රශ්න මිසක කේවල ප්‍රශ්න විදියට නෙවෙයි තියෙන්නේ එහෙනම් මේ රට ඔබ ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා නම් 2029 පොහොසත් රටක් ඔන්නෝය ප්‍රතිසංස්කරණ ටික ඔබ කළ යුතුමයි හේතුව මේ ප්‍රතිසංස්කරණ කරන්න දරන හැම වෑයමක්ම පරාජයටපත් කරන්න වැඩිම දායකත්වයේ සැපුවේ ඔබට සම්බන්ධ වෘත්තීය සමිති සහ ඔබට සම්බන්ධ කණ්ඩායම් ඒ නිසා මේ රටේ ඊළඟ පින්ම 1991 දී අර ඇඟලුම් කර්මාන්ත මේ රටට ආවා වගේ ඊළඟ පින්ම ගන්න ඕන නම් බලශක්තිය අනිවාර්යයෙන්ම මිල අඩු කරන්න ඕනේ ලංකාව ආසන්නයේ තියෙන එකම රට ඉන්දියාව ඉන්දියාව මේ මොහොතේ ආර්ථික වශයෙන් දියුණු වෙනවා ඒ ආර්ථික වශයෙන් දියුණු වෙනකොට මේ බලශක්තිය අපිට විකුණන්න පුළුවන් තේපොල් රබර් වලින් විතරක් මේ රටේ විදේශ විනිමය ගොඩනගන්න බෑ කියන එක දැන් ක්‍රමක්‍රමයෙන් තහවුරු වෙනවා එහෙනම් අපි ඉස්සරලාම බලශක්තිය වෙනත් රටවල වලට විකුණන්න පුළුවන් ප්‍රමාණයට යන්න ඕනේ උතුරු නැගෙනහිර කලාපයේ සුළං සහ විදුලි සුළං විදුලි බලය සහ ඊට අමතරව සූර්ය විදුලි බලය නිර්මාණය කරගත්තොත් අපිට ඕන කරන ප්‍රමාණය ලැබෙනවා මිල අඩු වෙනවා ඊට අමතරව වෙනත් රටවල වලට දෙන්න පුළුවන් වෙනවා ආයෝජක එනවා අපනයන ආර්ථිකයේ ගොඩනැගෙනවා අවශ්‍ය මුදල් ලැබෙනවා සුවපහසු කලාපයකට යන්න පුළුවන් වෙනවා හැබැයි අවුරුදු ගානක් තිස්සේ වාමවාදී මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවලට මෙන්න මේ නිදහස් වෙළඳපොළ ක්‍රමය සහ අපේ දේශපාලන ව්‍යාපාරය ගැන ඇති කරපු බිල්ලා අවුරුදු 30ක් තිස්සේ බලය ලබා ගැනීමට නොහැකිව ඊට අමතරව මේ රට එකතැන පල් වෙන්න හේතුවක් බවට පත් වෙලා තියෙනවා ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන්න වෙළඳපොළ ක්‍රමය බිල්ලෙක් නෙවෙයි කවදාවත් කරන්න බැරි දේශීය වෙළඳපොළක් ගොඩනගන්න බෑ දේශීය ආර්ථිකයක් ගොඩනගන්න බෑ කියමින් මගේ කතාව